Janmabhoomi, except Sri Lanka Sangamin.
This program maker is not available now, so we pause for a musical break.
අයිබුවන් අද 2019 පෙබරවාරි මාසේ 26 වන බදාදා. ඉතින් සුපුරුදු පරිදි නවසීලන්තයේ ඔක්ලන් නුවර සිට ප්ලැනටි ෆිම් 104.6 ගුවන් තරංග ඔස්සේ ජන්මභූමියේ ගුවන්විදුලි වැඩසටහන සජීවීව රැගෙන ඔබේ නිවහඬ ගොඩ වැදුනා පුරා හෝරාවකටත් වැඩි කාලයක් සතුට සාමිච්චේ යෙදෙන්නට. ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන සෑම බදාදාවකම ඔබ වෙත ගෙනෙන්නේ නව ශ්‍රීලන්තේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමේ අනුග්‍රහයෙන්. ඉතින් දාබරසන්නේ අපි දන්නවා ලෝකේ කොයි කෙලවර සිටියත් ඔබ මේ හෝරාව බලාපොරොත්තුෙන් සිටින බව. ඉතින් සිංහල ක්‍රමයට කියනවා නම් නව මාසයේ අවසාන බදාදා අද 26 වෙනි බදාදා ඒ සමගම පෙබරවාරි මාසේ අවසාන බදාදා. ඉතිං අප දන්නවා මේ දවස්වල ලෝකයේ තොරතුරු කියනවා නම් ඔබ දන්නවා මේ මහා ව්‍යසනයකට ලක් වෙලා තියෙනවා ලෝකේ මේ චීනෙන් හටගත් ආරම්භ වුණු මේ කොරෝනා වෛරසය නිසා මුළු ලෝකෙම පැතිරිලා ගිහිල්ලා චීන ආර්ථිකයටත් සෑහෙන බලපාලා තියෙනවා. ඒ වගේම වෙනත් චීනය සමග ගනුදෙනු කරන රටවල් නවසීලන්තයත් ඒ හා සමානව අද මම දැක්කා බොහෝ මේ කොටස් වෙළඳපළේ මුදල් යොදන තිබෙන පුද්ගලයන් බොහොම කනස්සලට පත් වෙච්ච දර්ශන රූපවාහිනී තිරයන් ඔස්සේ මුදල් ආයෝජන කරලා තියෙනවා. ඉතින් මේක ලෝකෙටම බලපාන සිද්ධියක් වුණා මේ කොරෝනා වෛරසය. ඒ වගේම ගුවන් ගමන් තහනම් කරලා මිනිසුන්ට ඒ ආසාදිත රටවල් වලින් වෙනත් රටවලට යන්නට තහනම් කරලා ලංකාවෙත් එක රෝගියෙක් හොයාගෙන ඒ රෝගියා සුව වෙලා නැවතත් චීනේ බලා ගමන් කරලා තියෙනවා. ඒ සමගම මේ මේ නවසීලන්තේ නෙමෙයි චීනේ මේ වුහාන් ප්‍රාන්තයේ රැඳිලා සිටපු මේ විවිධ රටවල් වල ශිෂ්‍යයින් සහ වෙනත් පුද්ගලයන් ගෙන්වා ගැනීමට කටයුතු කරා. මම හිතන්නේ ඉතාමත් කිසිම භයක් නැතුව ශ්‍රී ලංකාවේ එයාලයින් ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් කාර්ය මණ්ඩලයේ සහ ජනාධිපතිතුමාගේ අනුදැනුව අවසරය ඇතුව ගිහිල්ලා 33 දෙනෙක් බේරගෙන ආවා. උමුත් දියතලාවේ කඳවුරක නැත්නම් අලුතෙන් හදපු ස්පිරිතාලයක සුමාන දෙකක් තියලා දැන් යහතින් ජීවත් වෙනවා. ඉතින් දැන් කොරෝනා වෛරසයේ මම හිතන්නේ මේක තවමත් කෙලවරක් වෙන පාටක් පේන්නේ නැහැ. මේ හා සම්බන්ධ දේවල් අපි කලිමුත් සඳහන් කළා වගේ අර හංගේරියාව හිටපු බබා වැවෙන්ගා කියන අන්ධ කාන්තාව මේ හනාවගේ කියන කාන්තාව කියලා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධව සැප්තැම්බර් 11 සිද්ධිය සම්බන්ධව. ඊළඟට දැන් දැනට කියලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන නායකින්ට තියෙන ප්‍රශ්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොම වෙතත් ඒ අතරතුරේ මහා අපිට හිතා ගන්න බැරි සිද්ධිත් වෙනවා. ළඟ රටේ ඔස්ට්‍රේලියාවේ පහුගිය දවස්වල තිබුණු ලැව් ගින නිසා විශාල ප්‍රමාණයක් සාවුන් අහිංසක සාවුන් නැති වුණා. ඒ සමගම ඔස්ට්‍රේලියානු රජයේ ඔටුවන් ඔවුන් ගොඩක් ජල භාවිතා කරනවා කියලා ඔටුවන් වෙඩිතීමට අනකර ඒ හා සමානව මහා බොහොම අකාරුණික සිද්ධියක් වෙලා තිබුණා. නවසීලන්ත ජාතික රග්බි ක්‍රීඩකයෙක් කොහුගේ ඔස්ට්‍රේලියානු බිරිඳ කියලා කියමු අපි ඇතුළු ඇටිච්චි ප්‍රශ්නයක් නිසා තමන්ගේ පොඩි ළමයි 3 දෙනා සහ බිරිඳ වාහනයකට දාලා ගිනි තියලා ඔහුත් ගිනි තියාගෙන මැරිලා තියෙනවා. ඉතින් මං හිතනවා එහෙම කරගත්තට වඩා අර ලැව් ගින්නට අහුලා මැරුණා නම් ඒක එකටම හොඳ කියලා. මේවා නිකන් හරිම මේ හිතා ගන්න බෑ පොඩි දරු. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ලංකාවේ ඉතින් මොන දේ සිද්ධ වුණත් මූණු වැස්ම පළගෙන යනවා. ඒ අගම දැන් අපිට පෙනීගෙන යනවා රටේ යම් කිසි දෙයක් කරන්නට උත්සාහ වෙනවා. උගත් ජාති නීති තද කරලා රාජ්‍ය තන්ත්‍රයට සම්පූර්ණ බලතල දීලා ඒ වගේ සිද්ධි වෙනවා. ඉතින් මිනිසුත් බලාගෙන ඉන්නවා. මම හිතන්නේ මහා ඡන්දය අප්‍රේල් මාසය විතර පවත්වන්නට තමයි උන් සූදානම් වෙන්නේ. මාර්තු මාසේ සම්පූර්ණයෙන් පාර්ලිමේන්තු විසුරයල්ලා කොයි හැටි වෙතත් විදේශික විදේශවල සිටින ජනතාව බලාගෙන ඉන්නවා. ඇත්තටම රටට උදව් කරන්නට බලාගෙන යතුරුතර මේ කලා ජීවිතය ගැන සතහන් කරොත් ඔබ දන්නවා මේ අපි ඔබ අහලා තියෙනවා මේ ඒ කාලේ ගුවන් විදුලි විතරයි තිබුණේ. ගුවන් විදුලියෙන් අපි ඉස්සරවම හැවී පොඩි කාලේ මොකද්ද මේ මුවන් පැලස්ස. ඉතින් අටහමාරට මේ අහගෙන බලන ඉන්නවා මුවන් පැලස්ස. ඉතින් මුවන් පැලස්සේ ප්‍රධාන චරිත තමයි කෝර්ලි මහත්තයා. කෝර්ලි මහත්තයා තරංගපෑවේ විජයරත්න වර්කාගොඩ. ඔහු ඇත්තර මේ රංගන වෘත්තියට එන්න ඉස්සෙල්ලා උප පොලිස් පරීක්ෂකවරේ විජයරත්න වර්කාගොඩ තුම්පණි හතරලියද්ද. ඒ සමගම ඔහු විවාහ වුණු චිත්‍රා වර්කාගොඩ පිළියන්දල් ප්‍රදේශයේ කාන්තාවක් අපි හිතවත් රංජිනියගේ රංජිනි පන්නිලගේ සොහොයුරිය. ඉතින් ඔවුන් වෙනුවෙන් අවුරුදු ඔවුන් විවාහ වෙලා අවුරුදු 50යි. දැන් ඉතින් ගොඩක් වෙලාට මේ විවාහ වෙලා සත සංවත්සර උත්සව තියෙනවානේ. ඉතින් ඔවුන්ගේ එකම පුත් ජනනාත් වර්ගාගොඩ සංවිධානය කරලා තිබුණා මේ අවුරුදු 50ක් විවාහ ගිසින නැවතත් මගුල් උත්සවයක් වගේ දෙයක්. ඉතින් මට හිතුණා ඔහු වෙනින් මෙන්න මේ ගීතය ඉදිරිපත් කරන්නට කියලා. විජයරත්න වරකා ගොඩයි ගායනා කළේ. ඉතින් අපි මේ එක එක දේවල් අපි මේ හොයාගන්නවා. සාමාන්‍යයෙන් මේ පොඩි පොඩි දේවල් වුණත් රටේ ලෝකයේ විස්තර හැමදාම ඉතින් අපි ලංකාවේ ඉතින් පිටරටවල සාමාන්‍ය විස්තර. දැන් මේ අපි එක වතාව කතා කරමු රත්තරන් ගැන. අද කතා කරන්නේ ටයිටේනියම් ගැන. මේ ටයිටේනියම් කියන්නේ ගොන් යාන නිෂ්පාදනය ගැන කතා කරනකොට අමතක කරලානේ නොහැකි ලෝහය තමයි ටයිටේනියම්. ටයිටේනියම් සුදු පැහැති. ඒ වගේම අපූරු දෙලිසීමක් ඇති සැහැල්ලු ලෝහයක්. ඒ සැහැල්ලු භාවය තුළ ඇති ශක්තිය අධික උෂ්ණත්වයට ඔරොත්තු දීමේ ගුණය, ඉරිතලුම් සහ පිපුරුම් වලට අඩුවෙන් ලක්වීමේ ගුණය සහ මලකඩ නොකෑම ගුණ යනාදී ගුණ කිහිපයක් හේතුවෙන් ගුවන් යානා නිෂ්පාදනයේ ඉතා වැදගත් කාර්යයක් මේ ටයිටේනියම් ලෝහය කරන බව සැබෑවක්. මේ කියන ලෝහය ගුවන් යානා නිර්මාණයට පමණක් නෙවෙයි, අභ්‍යවකාශ යානා නිෂ්පාදනයට වෙඩි නොවදින ආරක්ෂක ඇඳුම්, නාවික යාත්‍රා සහ මිසයිල් වැනි යුද උපකරණ සෑදීම සඳහා යොදා ගන්නා බවයි කියවෙන්නේ. ටයිටේනියම් ලෝහය ලබා ගන්න කොහොමද? භූවිද්‍යාත්මක සැලකූ කල ටයිටේනියම් ලෝහය මූලද්‍රව්‍යයක් ලෙස ඛනිජයේ ඇත්තා වූ ඛනිජ වර්ග ගණනාවක් ප්‍රධාන වශයෙන් භූ පරිසරයේ හමු වෙනවා. ඉන් කීපයක් තමයි ඇනාටේස්, බ්‍රූකයිට්, ඉල්මනයිට්, රූටයිල් සහ ටයිටනියම්. ටයිටේනියම් නිසාන සඳහා ලෝකයේ බහුල ලෙසම භාවිතා කරන්නා වූ ඛනිජ වන්නේ ඉල්මනයිට් සහ රූටයිල් යන ඛනිජ ද්විත්වය. බහුලත්වයේ සැලකූ කල නවවැනි ස්ථානයේ මේ ඛනිජ පත්වන අතර ලෝහ අතරින් හත්වැනියට බහුල ලෝහය වෙනවා. පසෙයි 0.5 සිට 100ට 1.5 දක්වා පාරාසයක මේ ලෝහය තිබිය හැකි බව පරීක්ෂණ මගින් සනාථ කරලා. ශ්‍රී ලංකාව තුළ නම් ටයිටේනියම් ලෝහය අඩංගු වන්නා වූ ඛනිජ වර්ග දෙකක් තියෙනවා. ඒ ඉල්මනයිට් සහ රූටයිල්. ඔබට මතක ඇති කුඩා කල ඔබ එකතු කළ කළු පාට වැල්ල, ඒ වැස්ස අමාරු වූ පසු වැසිදියෙන් සේදී යන වැලි සමග එහි මතුපිට එකතු වන කළු පාට වැල්ල ඛනිජ වර්ග ගණනාවක්ම ඇති අතර ඒ ඛනිජ වර්ගයක් වන්නේ ඉල්මනයිට්. ඉල්මනයිට් ඛනිජයේ කළු පැහැති ලෝහයේ දිලිසීමක් ඇති ඛනිජයක් වන අතර රූටයිල් ගැඹුරු පහ දිලිසුමක් පෙන්වනවා. මේ දෙකම ඔක්සයිඩ්. ඉල්මනයිට් කියන්නේ ටයිටේනියම් ඔක්සයිඩ් හා මිශ්‍ර වූ යකඩ ඔක්සයිඩ්. එතකොට රූටයිල් කියන්නේ ටයිටේනියම් ඔක්සයිඩ්. මෙම ඛනිජ බොහොමයක් අගනේය පාෂාණවල අඩංගු වන බව සොයාගෙන ඇති අතර ඒ නිසාම විපරීත පාෂාණ බොහොමයක් මුණගැහෙන බවයි තහවුරු කරන්න පුළුවන්. ඉහත කී ඛනිජ අඩංගු ටයිටේනියම් නිදි ලෝකයේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, නව සීලන්තය, මොසැම්බික් රාජ්‍ය, යුක්‍රේනය වැනි රටවල තියෙනවා. පාෂාණවල ඇති මෙම ලෝහයේ ඛනිජයේ ජීර්ණයට ප්‍රතිරෝධතාවයක් දක්වන නිසා තරමක් අධික බරකින් යුක්ත නිසා පාෂාණ ජීර්ණයේ ප්‍රතිපලයක් ලෙස පස්වල ඩික්වි කාදර නිසා බොහොම පහසුවෙන් ඇල දොළ ගංගාවලට එකතු වී නිම්නයන් කරා ගමන් කරනවා. නිම්නයන් කරා ගමන් කරන එහිදී ඇතිවන අවසානය නිසා නිදිගත වන මෙම ලෝහ ඛනිජ තැන්පතු ද්විතීයික තැන්පතු ලෙසයි හැඳින්වෙන්නේ. බොහෝ විට මෙවැනි නිදි වෙරළෙහි තම වෙනවා. ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන ඉල්මනයිට් නිදි ඇත්තේ පුල්මුඩේ මුහුදු වෙරළේ. ඉහත කී ඵල ප්‍රයෝජනවලට අමතරව ටයිටේනියම් තීන්ත නිෂ්පාදනයේද වෙල්ඩින් කටයුතු වලදීද කඩදාසි කර්මාන්තයේදීද කාර් සහ මෝටර් සයිකල් නිෂ්පාදනයේදීත් ආභරණ නිර්මාණයේදීත් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨීද යොදා ගන්නවා. විසරහිත මුලද්‍රව්‍යයක් වන ටයිටේනියම් සත්ත්ව දේහ තුළදී අනතුරුදායක තත්ත්වයක් ඇති නොකළත් ශාක ප්‍රජාව තුළ මේ ජෛව නිදිගත් වීමට නැඹුරුතාවයක් දක්වනවා. ඉතින් කලින් වතාවේ වාගේ ආචාර්ය පත්ම කුමාර ජයසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බහුවිද්‍යා උපාධිධාරී පරිසර විද්‍යා පිළිබඳ සහ ජල බහුවිද්‍යා සහ අවසාදිත බහුවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරී වන ඔහු ශ්‍රී ලංකාවේ බහුපුරා විද්‍යාව, ගල්ගුහා විද්‍යාව, සමාජ බහුවිද්‍යාව වැනි නව ශ්‍රේෂ්ඨන් ගණනාවක් හඳුන්වා දීමට පුරෝගාමී වූයේ. ඉතින් ඇත්තට ඔබටත් මතක ඇති කුඩා කාලේ ඔය වැස්සෙන් පස්සේ ඒදිලා යන වැලි එරන් සෙල්ලම් කරනවා, වැලි අතක ගා ඉන්නවා. නමුත් අපි එදාසල ඉඳන් ටයිටේනියම් සම්බන්ධයක් මොකද දැනගන්න නෙවෙයි. ඔය ඉතින් කරන්න දෙයක් නෙවෙයි. මොකද බෝට්ටු යවනවා, ඒ අතරතුරේ වැලි අතර තියෙනවා, වැලි ගොඩ ගහනවා. ඉතින් ඒ වගේ දවල් සිද්ධි. හොඳයි, එහෙමනම් අපි තවත් ගීතයකට සවන් දෙමු. බලමු මේ ගීතය කවුද ගායන්න කරන්න කියලා. Thank you. හොඳයි එහෙනම් අපි තවත් තොරතුරක් ඔබට කියනවා ඔබ දන්නවා දැන් මේ ශ්‍රී ලංකාවේ වන සම්පත අපි තුමු සිංහරාජ වනේ ඒ සමග සමනල අඩවිය වෙනත් මේ විදිහේ වැසි වනාන්තර තැන් වල ඒවා හෝටන් තැන්න ඒවට ආවේනික වූ වන සත්වයෝ ඉන්නවා. ඉතින් බොහෝම සත්වයෝ විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මම ඊයේ රූපවාහිනී වැඩසටහනක් නරඹන්න දැක්කා මේ ශ්‍රී ලංකාවේ නෙවෙයි බෝනියෝ දූපතේ ජීවත් වෙන ඔරන් හොටන් කොටසක් ඒ විශේෂ කොටසක්. ඉතින් ඒ මිනිස් ඒ සත්තුත් මරලා දැන් ඒ සත්තුන්ට යන්න දනක් නැහැ. මැදින් ගලාගෙන යන ගඟකින් ඒගොඩ වෙන හැටි පෙන්වනවා කීබලංගෙන් බේරිලා. ඒ වගේ ශ්‍රී ලංකාවෙත් මේ වන ගහනේ වන විනාශය කියන එක බොහෝ දුරට සිද්ධ වෙලා මේ වන සත්තුන්ට යන තැන් නැති වෙලා තියෙනවා. ඔගොල්ලෝ අහලා තියෙනවා මේ කහපැහැති කොටියාගේ කළුපැහැති පුල්ලියත යන සාමාන්‍ය පිළිගැනීම. ඒ කොටියා සම්බන්ධයෙන් අප සිත්තේ මැවෙන රුව. නමුත් කළු කොටි මෙරට සිටින බවටද විටින් විට වාර්තා වෙනවා. එවැනි කළු කොටි තුන් දෙනෙකු මේගොස් සිටියේදී සොයාගත හැකි වුණත් කිසි දිනක කිසියෙකු හෝ ජීවතුන් අතර සිටින කළු කොටියක දැකලා නැහැ. අපි මේ කළු කොටිය කියන්නේ හැබැයි අර පහුගිය දවස්වල ස්වභාවික මිනිසුන් විතරින් රංගපාපු කළු කොටි නෙවෙයි. මේ ඇත්තටම කළු කොටි ගැන. එනිසා බොහෝ දෙනාගේ මතය ශ්‍රී ලංකා පරිසරයේ දැන් කළු කොටි නැති බව. අවසන් වතාවට එවැනි කළු කොටියක දක්න ලැබිලා තියෙන 2009 වර්ෂයේ පිටදිනිය මාවුල් දිනිය ප්‍රදේශයේදී උගලකට අසු වී මියගොස් සිටියේදී මේ කොටියාගේ සිරුරේ සම වෙන් කර කළු කොටි අනුරුවක් සාදා ඒ ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. මෙරට සිටි අවසන් කළු කොටියා බවයි පිළිගැනෙන්නේ. පසුගිය දිනක වනජීවි දෙපාර්තමේන්තුවේ පරිදේශකයන් පිරිසකට අපූර්ව තොරතුරක් ලැබුණා. ඒ කොටි ගැවසෙන ස්ථානයන්හි සවි කරන ලද දුරස්ථ චලන කැමරාවක කළු පැහැති කොටියකගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන සටහන තිබීම. වනජීවි දෙපාර්තමේන්තුවේ උඩවලව ඇත්තතුරු සෙවනේ පසුවෛද්‍ය මාලක අභිවර්ධන සහ මධ්‍යම කලාපයේ පසුවෛද්‍ය මනෝජ අක්ලංක යන මහත්තුරු ඇතුළු කණ්ඩායමක් විසින් උඩවලව සහ සබරගම ආශ්‍රිතව දිවිගෙවන කොටි සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකට සවි කරන ලද කැමරාවක මෙම කළු කොටියාගේ දර්ශන සටහන් වෙලා. ඉතින් ඔවුන් පවසන්නේ 2019 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කැමරාවේ එම දර්ශන සටහන තිබු බව. මෙවැනි කළු කොටියකගේ මෙරටදී කැමරාවකට සටහන වූ ප්‍රථම අවස්ථාව ඒ බවයි වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ. ලෝකේ වාර්තා වන කොටි විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටියා මෙරටට ආවේනික උපවිශේෂයක්. සත්ව විද්‍යාත්මක පැන්තරා පාඩුස් කොටියා ලෙස හඳුන්වන මේ කොටි විශේෂයේ සාමාන්‍ය වර්ණය ගෙනදෙන වර්ණ දෙහයක් ස්වභාවිකම සිරුරේ නොමැති වීම හේතුවෙන් කළු පැහැති කොටි උපත ලැබුණා. යනු කළු කොටියා වෙනත් කොටි විශේෂයක් නොව මෙරටින් වාර්තාවන පැන්තරා පාඩ්බුස් කොටියා යන උපවිශේෂයේම වර්ණ ප්‍රභේදයක්. ඔවුන් ජීවත් වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය අනුව මෙම වර්ණ ප්‍රභේදයේ ඇතිවන බවයි විද්‍යාත්මක පිළිගැනීම. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටියාට දිවියා යනුවෙන් ඇතැම් පිරිස් වහරනවා. එය දෝෂ සහිතයි. ශ්‍රී ලංකාවේ කොටියාගේ විද්‍යාත්මක නාමයම පැන්තරා පාඩ්බුස් කොටියා වන අතර ඉංග්‍රීසි භාෂින් ඔවුන් ලෙපර්ඩ් යනුවෙන් හඳුන්වන බැවින් ඔවුන්ට දිව්‍යා යන නම භාවිත කරන්නේ. නමුත් දිව්‍යා යනුවෙන් හඳුනන කොළ දිව්‍යා ප්‍රයෝනයිලිවරිස් විවේරිනියුස් සහ හඳුන දිව්‍යා ප්‍රයෝනයිලෝරුස් රූබි ජීනෝසස් යන සත්ව විශේෂ දෙකත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන. ඉතින් මෙම පසුවෛද්‍යවරුන් පවසන්නේ ට්‍රොපිකල් ඉකෝසිස්ටම් රිසර්ව් ආයතනයෙන් රිසර්ච් ආයතනයෙන් පරීක්ෂණ කටයුතු සඳහා ලබා දුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම සොයා ගැනීම සිදු කළ බව. දැනට ශ්‍රී ලංකාවේ ස්ථාන 6ක පමණ කළු කොටි සිටිය හැකි බවයි වාර්තා වුණත් පැහැදිලි සාක්ෂයක් විදිහට මෙම කොටි දේනුව විතරයි හම්බ වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සිටින කොටියා ආවේනික හා ඉතා සීමිත ගහනයක් දක්නට ලැබින් ඔවුන් අතර තාමත් කළු කොටි සිටින බව තහවුරු වීම සත්‍ය විද්‍යා ශාස්ත්‍රයට වැදගත් සොයා ගැනීමක්. මින් තහරුවන්නේ කළු කොටි බිහිවන ජානය හෝ තවමත් ශ්‍රී ලංකාවේ කොටි අතර සංසරණය වන බව. ඉදිරියේදී මෙවැනිම කළු කොටි තවදුරටත් ශ්‍රී ලංකාවේ වනාන්තරවල දැකිය හැකි යන බලාපොරොත්තුවක් ඒ අනුව සත්ව විද්‍යාඥයන් තුළ තියෙනවා. පරීක්ෂණ කණ්ඩායම සඳහන් කරන්නේ මෙම කොටිය හමු ස්ථානයේ අවට මෙම ගැහණු සත්වයාට අමතරව පිරිමි සතෙකු සහ පැටවුන් දෙදෙනෙකුට ගැවසෙන බවට වාර්තා වන බවයි. ඉතින් මේ සම්බන්ධව වනජීවි අධ්‍යක්ෂක ජෙනරාල් සූර්ය බණ්ඩාර මහත්මයා සඳහන් කරේ මේක ඉතාම වැදගත් සොයා ගැනීමක්. ඔවුන් තාමත් අපේ ස්වභාවික පරිසරය ආරක්ෂා විසිටි මාගු සම්පතක්. අපිට කැලේ ඉන්න සතුන්ට විශේෂ ආරක්ෂාවක් සැපීමේ හැකියාවක් නැහැ. නීති රීති දැඩි කිරීම සහ දඩයම් කිරීම වැළැක්වීම පමණයි කළ හැකි. මීට පෙර අපට හමු කළු කොටින් තුන්දෙනාම හමු වුණේ මියගොස් සිටියේදී. නමුත් ඔවුන් මියගිය ඔවුන් අල්ලා ගැනීම ඉලක්ක කරගෙන ඇටම උගුල් වලට හසු වෙමින් නොවේ. වනාන්තරාවට ප්‍රදේශවල සතුන්ට උගුල් ඇටීම නැවැත්වීමට අප කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම සතුන් ගම් වැදීමත් ප්‍රශ්නයක් විය හැකි. ඒත් වළකන්නට ඕනේ. ඉතින් ඔන්න කළු කොටි ලංකාවටම ආවේ එනික කළු කොටි ඉන්නවා. හැබැයි මේ කළු කොටි කැලේ එන්නේ ඉඳ බය වෙන්න කිසි දෙයක් නැහැ. අපි ඉතින් ඒ සත්තුන්ට කරදර නෙකිරුවොත් ඒ සත්තුන්ගෙන් අපිට කරදරයක්වත් නැහැ. ඒ වගේම අපි ඔවුන්ව ආරක්ෂා කරගන්නට ඕනේ. මොකද අපේ තියෙන විශේෂ සම්පතක් නිසා.
යම වනයේ හඬ පතුරා ආවද යම තන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැකි හිනෙන්නේ පිපට දෙවංගන ඇවිදින කාලෙට හින්දද ඇස් දෙක නලවන්නේ සිහිනෙන් සිහිනට ඔබ එනවා මොනවද හෙමි හිත මුමුණනවා හදවත රිදු නවතනවා මොහොතින් ජලි නොපෙනී යනවා මනවට සුදු ඔසරිය පටලා මල් පොකුරක් ඔබ අත තබලා මන මාලිය කරලා වෙන යන්නේ මියක මතේ කියලා යම් වනයේ හඬ පතුරා ආවද යම තන්නේ ලස්සන මුන්නට ඇස්වහ දෙන්නද ඔය හැකි විනෙන්නේ පිට දෙවංගන ඇවිදින කාලෙට ඇවිදින්නේ ලානිල් පාටට දිලිසෙන හින්දක ඇස් දෙක නලවන්නේ
හොඳයි. මියඹ වනි ආදරවන්ති ගැනයි මෙම ගීතේ ගායනා කරේ. ඇත්තටම ඔබ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මේ චිත්‍රපටයේ නම නම් දැන් මතක නැහැ. මෙම චිත්‍රපටයේ රඟ දක්වමින් මෙම ගීතයේ සීටි ප්‍රනාන්දු ගායනා කරලා චිත්‍රපටයකට මම චිත්‍රපටයේ නම ඊළඟ වැඩසටහනදී මම ඔබට සඳහන් කරන්න. නමුත් කවුරු හිතන්නේ නැහැ මේක චිත්‍රපටි ගියා කියලා. ඔබ දන්නවා ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රී ලාන්තයේ ඔක්ලන් නුවර ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15 ගුවන්ටම සුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනට දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය ඔස්සේ මීට සවන් දී හැකි. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙනුයි ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහන සතිපතා ගුවන්ට මුසුවන්නේ. ඉතින් අපි සඳහන් කළා වගේ මේ දැන් මේ කාන්තාවක් ගැන මේ ගීතය ගායනා කරේ. ඒ සම්බන්ධව මේ කවි කොටස හම්බුණ මට. මම මේ කවි හැම ඔය අන්තර්ජාලයේ තිබ්බාම කවි වලට කැමති. ඒ වගේම යම්කිසි අලුත් පයවිඩයක් එක්ක තියෙනකොට මේ කවි ටික තෝරාගෙන තියාගන්න. මේක කියලා තියෙන්නේ මාලිය මාලිය කියලා. මට පෙම් කරන දා ඇය මගේ සුරතලිය කැන්දාගෙන ආවේ අන්දන් තැලි පිළිය මුල් මුල් දවස් වල ඇය හරි සියුමැලිය අතකන කරට නාසෙට හරි සැරසීලිය ඇය චිත්‍රාව මම මාහිතුවේ සාලිය යක්ෂණි යක්ඤ ඇය දැන් වෙලා කාලිය දිවර නැතුව ඇහෙනවා ඇයගේ සෝලිය ගත්තෙමි කට ළඟට වහදමපු බූලිය ටික ටික කල්යන්දි ආවේ පැමිණිලිය මටත් කලේ ඇය නිතරම කෙනෙහිලිය සමහර දාට ගේ ඇතුළෙත් මැයි රැලිය ඇය දැන් ගනි කැන්දාගෙන ආපලිය කවුරුන් ඉදිරියෙත් ඇය හට නැත විලිය ඇය කළ වැඩ නිසා මගේ මුහුණෙත් දැලිය ගෙදර වැඩට හැමදාමත් කම්මැලිය ඇය මා නසන්නට ආවිස දුම්ගුලිය මුදල් ගෙන ණයට මං ගෙව නවා පොලිය ඒ මුදලින් ගන්නේ ඇය රෙදි පිළිය වැඩ වැඩි දාට ඉන්නේ ඇය කට බලිය මටමයි වෙන්නේ පිහ ගන්නට බත් හැලිය කටට දෙකට කනවා ඇගේ බත් තලිය ගෙයි මදි පාඩු තිබුණත් ඇති වෙයි වලිය එන්ජින් එකක් වාගේ ගැල උන පුලිය ඇරියෝ තින් කට අයමෙනි වැසි කිලිය මගේ උන් එක්ක අය නිතරම ගුටි කෙලිය ඇයගේ නෑයෝ එක්කලා දානවා ජොලිය ගමනක් යන්න කිව්වොත් ඇය දිය සුලිය ගමන් වලට මගේ නුයි වාහන කුලිය පිට මිනිසුන්ට දෙන්නේ ඇගේ හස රැලිය මට නම් ලැබෙන්නේ පිට පිට එරවිලිය බොරුවට රඟන්නට ඇය සුපිරිම නිලිය වැස්සත් නැතත් නිතරම ගෙයි ගෙරවිලිය මගේ උන් ආවොතින් ඇය බස් සයි ගුලිය දෙනකොට අපේ උන්ට බුසලත් වෙයි නැලිය ඉන්නට හැදුවේ මෙපමණ කල් මෙය නොලිය කවදද නිමා වෙන්නේ මේ මල කෙලිය ලියගෙන කතා කරලා මේ ලියගෙන මේ ජීවිත කතාව කියලා තියෙනවා මේ ඉතින් හරිම ලස්සනට පද ටික නම් ගොතලා තියෙනවා මම දන්නේ ඒ වගේ අඩංගු දේවල් මොනතරම් දුරට එක එක පුද්ගලික චරිත වලට බලපානවද කියලා නම් පොදුවේ කියන කතා සමහර දේවල් දැක්කම ඉනා වෙනවා මේ මේ කවි පන්තියේ සමහර වචන එනකොට දැන් මෙතන කියන ඇය දැන් ගනි කැන්දාගෙන ආපලිය ඊළඟට මටමයි වෙන්නේ පියාගන්නට බත් හැලිය ගමන් වලට මගෙනුයි වාහන කුලිය වැස්සත් නැතත් නිතරම ගෙයි ගෙරවිලිය අන්තිමට කියදෙන මේක මේක ලියන්න නැතුව හිටියට ඉන්නට හැදුවේ මෙපමණ කල් මිය නොලිය කවදද නිමවන්නේ මේ මල කෙලිය මං හිතන මේමයි ඉතින් අපි විවිධාකාරේ කවි ගීත ඉදිරිපත් කරනවා ඉතින් මේකත් එක්තරා විදියකට මට හිතුණා අපි රසවින්දිනට මේ ගීතේ ඉදිරිපත් කරොන්දයි කියලා එමන අපි තවත් ගීතයකට සවන් දෙලා ඉඳමු මේ කවි පන්තියෙන් අමතරව
ආශිර්වාදේ පති කුලයේ හිට දිනේ අද බෙන් හිතිනද ළඟින් හිඳින්නද වියකු අහිමි වුනේ මංගල පූරුවේ ආශිර්වාදේ පති කුලයේ හිට දිනේ අද බෙන් හිතිනද ළඟින් හිඳින්නද වියකු අහිමි වුනේ තිමාවුන් සුවය මිදුනේ ඔබේ තුරුලේ රැඳී උන්නේ ඇතතිමාවුන් සුවය මිදුනේ ඔබේ ගුණ සිහි කඳුළු නෙත වැහි මංගල පූරුවේ ආශිර්වාදේ පති කුලයේ හෙට දිනේ අද බෙන් හිතිනක ළඟින් හිඳින්නට පියකු අහිමි වුනේ පියකු පදවිය ලබන දිනයේ මට දැනේවා ඔබගේ සෙනෙහේ වියකු පදවිය ලබන දිනේ මට දැනේවා ඔබගේ සෙනෙහේ සියා කොහිද ගියේ පැනේ මාගුලුවේ මංගල පූරුවේ ආශිර්වාදේ පති කුලයේ හිට දිනේ අද පැනින් හිතිනට ළඟින් හිඳින්නට වියකු අහිමි වුනේ ලපුර ආශිර්වාද පති කුලයේ හිට දිනේ අද බෙන් හිතිනට ළඟින් හිඳින්නට වියකු අහිමි වුනේ
හොඳයි අමයි ඊළඟට තවත් තියෙනවා මේ තොරතුරක් මේක තියෙන මේ අප්‍රිකානු රටක් සම්බන්ධව මොකද අපි ඉතින් මේ ලෝකේ ජීවත් වෙනකොට මේ අපි දැනගන්න ඕනද ලෝකේ තාක්ෂණිකයත් එක්ක දිනු වෙලා තියෙනවා මේ හුඟා ජා දැනගන්න පුළුවන් ඉස්සර කාලේ වාගේ නෙමෙයි මොහොතකින් මුළු ලෝකෙම පුරාම යන්නට පුළුවන් ඒ කියන්නේ ඉස්සර නම් හිතින් ගියේ දැන් එහෙම නැහැ ඕනම කෙනෙක් බැලුවොත් එහෙම මොකද්ද අර තියෙන දැන් මේ නවීන දුරකතන පාවිච්චි කරලා මුණු පතරා එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා ලෝකේ ඕනම කෙලවරකට මොහොතකින් යන්න පුළුවන්. ඉස්සන ඇති හිතෙන්නේ ගියේ මේක කියන්නේ ගවයන් සමග එකට දිවි ගෙවන මොණ්ඩාරි ගෝත්‍රිකයෝ. කන්නේ බොන්නේ නිදාගන්නේ එකට. නාන්නේ ගව මූත්‍ර. මුදල් ලේකක ගවයන්. හැබැයි කවදාවත්ම ගව මස් කන්නේ නැහැ. නව තාක්ෂණ සහ අන්තර්ජාලයේ උදව් වෙන විශ්ව ගම්මානයක් බවට පත් වුණු අප ලෝකී සාම්ප්‍රදායික ජීවන රටාව නොකඩවා පවත්වාගෙන යන ගෝත්‍රික වැසියොත් ඉන්නවා. ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකා රටවල මෙවැනි ගෝත්‍ර දකින්නට ලැබෙන්නේ. මේ ගෝත්‍රිකයන්ගේ ජීවිතය ඉතාම සරලයි. ඔවුන් උදෑසන අවදි වී මහමග රත්යද්වි පරිගණයක් ඉදිරියේ දවස ගෙවන්නේ නැහැ. අද අප බොහෝ දෙනා නවීන තාක්ෂණයේ වහලුම් බවට පත් වෙද්දී ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථනයේ නැතිම බැරි අංගයක් බවට පත් වෙද්දී උගත්කම නිසා අප ජීවිත සංකීර්ණ වෙද්දී මේ නූගත්ය සිටිය හැකි ගෝත්‍රිකයෝ වැසියෝ සරලමින්ම චාම් ජීවිත ගත කරනවා. මේ වැනි ගෝත්‍රිකයන් කණ්ඩායම ගැන කතාවක්. මොවුන් ජීවත් වන්නේ අප්‍රිකාවට අයත් දකුණු සුඩානයේ සහේල් කියන පළාතේ. මොවුන් හැඳින්වෙන්නේ මුණ්ඩාරියන්වෙන්. මුණ්ඩාරි ගෝත්‍රිකයන් ජීවත් වන්නේ අයිගුට්ටෙකන් වගේ. ගවපට්ටිය සමග ඔවුන් සහේල් පළාත පුරා ගමනේ යෙදෙනවා. ඒ නයිල් නදිය අසබඩ. මුණ්ඩාරි ගෝත්‍රිකයන්ගේ ජීවිත බැඳී ඇත්තේ ගවයන් සමග. රාත්‍රියට ආරක්ෂා වෙනුවෙන් කටුවටක් සකස් කරමින් ගවයන් සමග එහි නිදාගන්නවා. උදෑසන අවදි වී රාත්‍රී අඳුනත් සමග නින්දර වැටෙනතුරු සෑම මුණ්ඩාරි ගෝත්‍රිකයෙකුගේම ජීවිතයේ ගෙවෙන්නේ ගවයන් සමග. මුණ්ඩාරි ගෝත්‍රික දරුවන් ගවයන්ගේ කිරි පානය කරන්නේ කෙලින්ම ගවයන්ගේ කිරි බුරුල්ලෙන්. ප්‍රමාණෙන් සද්දන්ත සුදු පැහැති මේ ගවයන් පිරිසිදු කිරීම උන්ගේ දිගාන් පිරිසිදු කිරීම ඔවුන්ගේ දෛනික රාජකාරිය. මුණ්ඩාරි ගෝත්‍රිකයන් සහ ගවයන් සමග ගත කරන ඔවුන්ගේ ජීවිත කතාව ලෝට කියාපෑමට 42 වැනි ඡායාරූප ශිල්පී මාරියෝ ගැරට් සමත් වෙලා තියෙනවා. ඉතින් මෙම සටහන සමග පළවන්නේ ගැර බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවියට ලබා දුන් අපූර්ව මෙන්ම විස්මිත ඡායාරූප පෙළක්. මුණ්ඩාරික ගෝත්‍රිකයන් පවසන්නේ ගවයන් ගැට ගහලා තබන්නේ නැහැ. ගවයන් යන්නේ කොහටද ගෝත්‍රිකොත් ඒ පසුපස යනවා. මුණ්ඩාරි ගෝත්‍රිකයන්ට ඇති වටිනාකම දේ ගවයන්. ඒ යවුන්ගේ මුදල් එක ගැත් වෙනවා. මුණ්ඩාරි ගෝත්‍රිකයන් දෙදෙනෙකු අතරේ ගණදිනයක් සුදන්නේ නම් ආහාර, ඇඳුම්, පැළඳුම් හෝ ආයුධ වැනි දේවල් සඳහා මුදල් ලෙස හොමාරු වන්නේ ගවයන්. මුදුවාපු කිරි සහ යෝගට් සකස් කර ගන්නා නමුත් මුණ්ඩාරි වැසියන් කිසිම අවස්ථාවක ගවමස ආහාරයට ගන්නේ නැහැ. මොන් ස්නානය කරන්නේ ගවමුත්‍ර. ඒ ගවමුත්‍රවල ඇති විසබීජ නසන ගුණය නිසා ගවමුත්‍ර ස්නානයෙන් ආසාදන වලින් බේරීමට මුණ්ඩාරි ගෝත්‍රිකයන්ට හැකි වී ඇති බව ඔවුන් සමග සති කිහිපයක් ගත කිරීමට අවස්ථාව ලැබුණු මාරියෝ ගැරෙත් සඳහන් වුණා. ඔහු ජර්මන් ජාතික ඡායාරූප ශිල්පියෙක්. ඒක පුදුම අත්දැකීමක්. මුණ්ඩාරි වැසියන්ට මිනිසා සහ ගවයා අතරේ වෙනසක් දකින්නේ නැහැ. ගවයන් ඔවුන්ගේ ගෝත්‍රයේ සමාජිකයන් විදිහටයි ඔවුන් විශ්වාස කරන්නේ. ඔවුන් ඇවිදින්නේ, කන්නේ, බොන්නේ, නිදාගන්නේ ගවයන් සමග. හොඳින් වැඩුණු දිග අං ඇති ශක්තිමත් ගවයන් මුණ්ඩාරි ගෝත්‍රිකයන්ගේ අභිමානේ කියලා තමයි කියන්නේ. ඉතින් මෙච්චර 21 වෙනි සියවසේ ජීවිතන විශ්ව ගම්මානයක් වන මේ අද ලෝකයේ මේ විදිහේ මිනිසුත් ජීවත් වෙන කිසිම ලෙඩක් දුකක් නැහැ. ඒ වගේම මම හිතනවා මේ මැඩගස්කර් පැත්තේ තෝ විදිහේ හුදකලාවිච්චි මිනිසුන් කොටසක් ඉන්නවා. කාටවත් ඒ පැත්තට යන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔන්නෝකයි අපි හොයාගත්තු ඊළඟ තොරතුර. අපි එහෙමනම් තවත් ගීතයකට සවන් දීලා දමු. බලමු මේ ගීත කවුද ගායනා කරන්නේ කියලා.
Sadagan, olu malin, jeli damagan, ಮೂವತ್ತರುವರು ಮೆಣಿಕಾಯನ ವಿತ ನಿಯರೌಡಿ ನಿಲ್ವಾನ್ ಗೋಯಮಿ ಹರಲ್ ಪ್ರತಿ ನಿಲ್ವಾನ್ ಗೋಯಮಿ ಹರಲ್ ಪ್ರತಿ ನಿಲ್ವಾನ್ ಗೋಯಮಿ ಹರಲ್ ಪ್ರತಿ ನಿಲ್ವಾನ್ ಗೋಯಮಿ
ಏ ಮಿಸ್ ಪ್ರಣಾಂದುಗೆ ಹಾಂ ಪರಣ ಗೀತೆಯಕ್ ಒಬ್ಬರು ಮಾತಾಕೈತಿ ಮೀಟ ಅವ್ರದ್ದು ಹತ್ತಲಿಗಟ್ಟು ಬಿತ್ತಾರೆ ಯಾ ಕಾಲಿ ಅವು ಗಾಯನಾಕಲ ಗೀ ಪೆಲಕ ಇಕ ಗೀತೆಯಕ್ ಒಬ್ಬರು ಮಾತಾಕೈತಿ ಓ ಹತ್ತಲಿಗಟ್ಟ ತ್ವಹಾವಾಗೆ ಮೇ ಲೋಕೆ ತೀನ ದೇವಾಲ್ ಅಳುತ್ಯಂಗ್ ಇದಿಗಿರೀಂ ಕರ್ನು ಪರಣೇವ ಯಟವೆಲ ತೀನು ಇನಟ ಮೇ ಗವೇಷಕ ಪರಣೇವ ಹೊಯಾಗನ್ನ ಇಲ್ಲಂಗಟ ಮತ್ತೇನು ಸಮಹಾರ ವಿಲಾಡ ದಮ್ಮಿನ ಮೇ ಈ ಪೆರೆದ ತಿಬುನ ಲಂಕಾ ಪತ್ತೆರೆ ಮಟ ಹರಿಡ ಮತಕನೆ ಮೇ ಹೃದಿ ಕಾಲಾಸ್ವಾಗಿ ದಿನ ತಂಗಲ ರತ್ತರಂ ವಲಿನ್ ತಿಬುನ ಭಾಂಡವಾಗಿ ಕಂಬುನ ಕೇಲ ತೋ ವಿಧಿ ಏಕೇಕ ತೊರತುರು ಏನೋ ದಮ್ಮಿನ ಮೇಕತ್ ಏಹಾ ಸಮಾನ ದೇಯ ಮನ್ನಾರೆ ಮುಹುದೆ ಮತು ಪುರಾಣ ಯಾತ್ರಾವ ಒತ್ತು ಲಬನೆ ಮುಹುದೆಟ ತಿಬು ಕರತ್ರೋದಿಕಿ ಸ್ವಾಗತ್ತೆ ವಾಸ್ತು ಬಲೆಂ ಯಾತ್ರಾ ಕಲ ಯಾತ್ರಾವ ಮನ್ನಾರಮ ಮುತುಪರ ತಿಬು ಮುಹುದು ದಂ ಪಾಲುಟು ಗಿಲ್ಲ ಅತೀತವಾಗಿ ಮುತು ಬೆಲ್ಲಂಗ್ ನೆ ಪ್ರದೇಶವಾಸಿಂ ಪಾವಸನ್ನೆ ಕುಯನಿಗೆ ನಗನಿಯು ಅಲ್ಲಿರಾನಿಗೆ ಕರತ್ತಯ ಮನ್ನಾರಮ ಅರಿಪ್ಪೆ ಮುತುಪತರ ಮುತುಪರ ಅತರ ಗಿಲಿಯ ತಿಬೆನ ಭಾವ ಬುದುರಜಾನನ್ ವಹನ್ಸಿ ಲಂಕಾಟ ವೆಡಮಕಲ ಅವಸ್ಥಾವೆ ಬುದುರಜಾನನ್ ವಹನ್ಸಿ ಲಂಕಾವಟ ವೆಡಮಕಲ ಅವಸ್ಥಾವೆ ನಾಗದಿಬೇಟ ವೆಡಮ ಕಲೆ ಮೇ ಕರತ್ತೆ ನಗೀಬವತ್ ಓಂ ಅತ್ರ ವಿಶ್ವಾಸ ಪಾವತಿನ මේ කතාන්දර සියල්ල ජනප්‍රවාද ශ්‍රී ලංකාව අවට මුහුද සිය වාසස්ථානයේ බවට පත් කරන සිටන තරජනට ලක් වූ සත්විසිසක් වූ මුහුදු ඌරන් ආරක්ෂා කිරීමේ කාර්යයට අතකසා සිටින අසංක අබේකෝන් මහතා සහ ප්‍රසන්න වීරක්කොඩි මහතා මන්නාරම් මුහුද යට කිමිදෙමින් ඉන්නවා ඔවුන්ට මේ කරත්තේ කතාව අහලා තියෙනවා ඒ මේ අත පිහින යන අලංකාර මත්සියෝ මේ ආගන්තුකයා දිදනා පිළිබඳ වැඩි තැකීමක් නැහැ හදිස්සියෙම මේ පාළු මුහුදු පත්ලේ ඔවුන් යමක් දකිනවා ඒ කරත් රෝගයක් මුහුදු පත්ලේ කරත් රෝගයක් තියෙනට විදියක් නැහැ මේ අලිරාණීගේ කරත්තේ වී වෙන්න බැරිද ඔවුන්ට ඇති වී දැඩි කුකුසක් ඒ අසලට ගිය ඔවුන් ආවට ප්‍රදේශයේ පිළිබඳ වඩාත් සුපරක්ෂාකාරී වුණා පුදුමයක් තන තන විසිරුණු දෑවමේ කොටස් රැසක් දක්නට ලැබුණා තවත් හඳුනාගත නොහැකි දෑ බොහොමයයි මේනම් ඉතිහාසයේ අලුත් පිටුවක සොයා ගැනීමක් යයි තීරණය කළ අසංක සහ ප්‍රසන්න දිදෙනා මේ සම්බන්ධ සියලු තොරතුරු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යායකයෙකුට දැනුම් දුන්නා. මුහුදු පුරාවිද්‍යායකයෙකුගේ නිලධාරීන් මොවුන් දෙදෙනා සමග මේ ස්ථානයේ පළමු ගවේෂණ කාර්යයට එක් වුණා. මන්නාරම දිස්ත්‍රික්කයේ අරිප්පු මුහුදුවරලට ආසන්නේ මීටර 8යි දශම 5ක් පමණ ගැඹුරින් මුහුදු පත්‍රලට ආගන්තුක මේ ද්‍රව්‍ය හම්බ වෙනවා. ඔහු දින ගණනක් වරින් වර එහි කිමි දෙමින් ස්ථානීය පරීක්ෂාවක නිරත වුණා. ඒ අතරතුරු ඡායාරූප හා වීඩියෝ දර්ශන මාර්ගයෙන් පුරාවිද්‍යාත්මක වර්තනාකරණය කළ අතර ද්‍රව්‍ය විසිරිය ඇති ආකාරය පිළිබඳ සටහන් ගත්තා. පරීක්ෂණ කටයුතු සිදු කළ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ නැගෙනහිර දිසාවට වන්නට රැහන්වැනි කොටස් ගණනාවක් හඳුනාගත හැකි වූ බව. තන්තුමය ස්වරූපයෙන් නිමු තිබූ ඒවා නැවේ භාවිත කළ ලෝහමය කේබල් විය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ. මේ නෞකාවක් බව පැහැදිලිව හඳුනාගත වුණා. මුතුපර ආසන්නයේ ගිලී ගොස් තිබු මේ කවර කාලයක ගිලීගේ නැවක් දැන්න පිළිමද සොයා ගැනීමට කිසිදු සාධකයක් නැහැ. මූලික පරීක්ෂණවල තහවුරුනා මේ දැවමින් නිම කළ යාත්‍රාවක් බව. මෙහි සුන්බුන් මීටර් 30ක් පමණ දිගට මීටර් 18ක් පමණ පළලට විසිරී තිබුණා. කුඩා ප්‍රමාණයේ නෞකාවක් බවින් පැහැදිලි කරත්ත රෝදවැනි ලෝහමය රවුම් අවශේෂ දෙකක් දක්නට ලැබුණා. දකුණු දිශාවට වන්නට තවත් යකඩ කොටස් කිහිපයක් හම්බ වුණා. බොලොක්කයක් හැඩති කොටසක් තිබුණා. එතැන් සිට ගල්පීටා ඇති දිසාව දක්වා ලී කොටස් විහිදා විහිදී තිබුණා. ඉතින් නෞකාමේ දැවමේ කොටස් අතර තඹ මිශ්‍රිත ලෝහ තහඩු කොටස් දැකිය හැකි බවත් ඒවායේ ඇන ගැසු බවට සිටිය හැකි සිදුරු තිබෙන අතර තඹ ඇන මගින් සම්බන්ධ වූ ලී කොටස් හමු වෙලා තිබෙනවා. නැවී දැව කොටස් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා තඹ තහඩු භාවිතා කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස. මේ තඹ කොටස් විභාජනය වී කොප කාබනේට බැඳී ඇති බැවින් ඒවා කොළ පහෙන් දිස්වලා මේ දක්නට ඇති කරත්ත රෝදවැනි කොටස් දෙක නිසා ප්‍රදේශවාසීන් පවසන්නේ එතන කරත්තයක් තිබෙනවායි. කරත්තේ වියගහලෙස හඳුන්වන කොටසක්ද ඇක්සලේ යනුවෙන් හඳුන්වන කොටසක් එහි තිබෙනවා. නමුත් පුරාවිද්‍යාඥයන් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වුණේ ඔවුන් වියගහලෙස හඳුන්වන කොටසද ලෝහමය නිර්මාණයක් බව. ඉතින් ඔවුන් සඳහන් කරනවා අපේ මූලික පරීක්ෂණ වලින් තහවුරු වුණා මේ ගිලීමේ ගිලීගේ දැවම යාත්‍රාක් බවට නැව සමබර කිරීම සඳහා යොදාගත් ගල්වලට යටින් දැවමේ කොටස් ඉතිරි වී තිබුණා. ඒ නිසා අපිට පැහැදිලි නැවේ දැනට ඉතිරිව තිබෙන්නේ යාත්‍රාවේ යට තට්ටුව පමණයි කියා. ඉහළ කොටස් කාලයාගේ ඇවෑමෙන් විශාල ලෙස විනාශ වෙලා. නමුත් ගැටලු කිහිපයක් තිබුණා. මේ ස්ථානයේ ගල්ලඟුරු කොටස් හමු වුණා. ගල්ලඟුරු භාවිතා කළේ යාත්‍රාව ධාවනය කිරීම සඳහාද නැත්නම් ඉවුම් පිහුම් කටයුතු සඳහාද සැකයක් වෙනවා. නෞකාව පුරාම යකඩ කොටස් විසිරී තිබුණත් එන්ජිම කොටසේ තහවුරු කරගන්න පුළුවන් කෙසේවත් මුල් ගවේෂණයේදී හමු වුණේ නැහැ. ගල්ලඟුරු භාවිතා කර ධාවනය වන වාෂ්ප එන්ජින් යාත්‍රා සඳහා යොදා ගන්නා මුල් කාලයේ දැවම යාත්‍රා තිබුණත් මෙතෙක් ලංකාවට මුහුදින් හමු වී තිබෙන්නේ වාෂ්ප එන්ජින් සහිත යකඩ නැව විතරයි. ඒ නිසා මුල සිටම තිබුණු විසදාගත නොහැකි වූ ප්‍රශ්නේ වුණේ මේ රුවල් නැවක්ද වාෂ්ප බලෙන් ගිය දැව නැවක්ද කියන එක. ඉතින් මේ මූලික පරීක්ෂණ කටයුතු තාමත් නැතරලා නැහැ. වරින් වර මේ සිදුකොළ පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන කරත්ත රෝද ලෙස හඳුන්වන අවශේෂ දැති රෝද දෙකක් බව. ඒ අනුව මේ ගල්ලඟුරු භාවිතා කරමින් වාෂ්ප බලෙන් යාත්‍රා කළ දැවම යාත්‍රාක් බවට අනුමානය කරන්න පුළුවන්ලු. කොහොම වුණත් මේ යාත්‍රාව මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැහැ. ඒ කවර කාලයක කිනම් රටක නිෂ්පාදනය කරන ලද්දෙන් මෙතෙක් හමු වූ අවශේෂ වලින් සොයාගන්නටත් බෑ. එමෙන්ම ලෝකයේ මුහුදුබත් වූ යාත්‍රා සම්බන්ධයෙන් ඇති ලේඛනවලද මෙවැනි නෞකාවක් මන්නාර මාසන්න අරිප්පු මුහුදේ ගිලිගිය බවට කිසිදු සටහනක් සොයාගැනීමට ලැබී නැහැ. නැවී අවශේෂ අතරින් කාලතුවක්කයේ සිටි හැකි කොටස් කිහිපයක් හමුවත් එය කාලතුවක්ක කොටස් නොවන බව පසුව තහවුරු වුණා. මේ යුදමේ කටයුතු සඳහා භාවිතා කරන ලද නෞකාවක් නොවන බව තහවුරුලා තියෙනවා. අවශේෂ අතර තිබූ වීදුරු භාණ්ඩවල කැබලි රසක් හමු වෙලා ඇතැම් මේවා චීනයේ නිෂ්පාදිත වීදුරු බඳුන් බවයි තහවුරු කරගෙන තියෙන්නේ. මධ්‍යම සංස්කෘත අරමුදලේ පොහොසත් පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් පවසන්නේ වාෂ්ප බලෙන් යාත්‍රා කළ දැවම යාත්‍රාවක් ශ්‍රී ලංකාවට මුහුදු තීරයෙන් හමු ප්‍රථම අවස්ථාව මෙය බව. ඉතින් එහෙමනම් ඔන්න අලුත් දෙයක් තවත් හොයාගෙන තියෙනවා. අපි ඉතින් මේ අන්තර්ජාලයෙන් අපිට ලැබෙන දේවල් හොයාගන්න දේවල් තමයි අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් කොහොමනත් මෙහෙමනේ මේ හැම දෙයක්ම සැරයක් බලලා මේක හරි කියලා කියන්නේ නැහනේ. ඒ ඒ වෘත්තිය කරන්නේ ඒවා ගැන විශේෂ අවධානයක් යොදලා වැඩිපුර මේක ගැන තොරතුරු අධ්‍යයනය කරලා අවසාන නිගමනයකට දෙනවා මෙන්න මේක මේ විදිහේ දෙයක් කියලා. ඉතින් අපි ඊට පස්සේ තමයි අපි පිළිගන්නේ කියන්නේ එක පාට පිළිගන්නේ නැහැ. දැන් අවුරුදු ගාණක් යනවා ඉතින් මේ වගේ දේවල් තෝරාගෙන පිළිගන්නට සඳහා. ඉතින් එහෙමනම් අපි තවත් ගීතයකට සම්බන්ධ දෙලෙන්දමු.
Pimber madhu mage, pimber වඩාලා දෝත පුරාලා පරවි කුමාරියසේ සුගන්ධ මල් යහනාවේ වූවා පෙමින් සිතුසේ පවන් සලා ඔබ සනසම් ලදල්ලකින් සුවසේ සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මදු මගේ පෙම්බර මදු මගේ perum tirulesine surupi deha vilase mave mave nayane tembaru madu mage tembaru madu mage
eden api vivida ලිපියොල්ට සවන් දුන්නා, කවියොල්ට සවන් දුන්නා. අපි දැන් අද වර්තමාන තත්ත්වයේ ගත්තොත් ඔබ දන්නවා දැන් ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා විසින් විශේෂ වැඩපිළිවෙළ විශේෂ අවධානය යොමු කරලා ඔහුම පෞද්ගලික ආයතන වලට ගොසින් ඒ විදිහේ මේ වැඩ කියන්නේ හැම දෙයක්ම මෙහෙවනවා තමන්ගේ ඇමතිවරුන් සහ රජ්‍ය නිර්දරින්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා. නමුත් සමහර වෙලාවට හැම වෙලාවෙම තියෙනනේ කොයි මේ කොහොම කතා කරත් වැරදි විදිහට බලන දකින පුද්ගලයෝ තියෙනවානේ. ඉතින් ඔහු මේ මේ කියනවා දැන් සමහර අපි අහලා තියෙන දේශපාලන රැස්වීම වලදී උනත් කලින් සඳහන් කළා හමුදා පාලනය ගෙන්නට යනවා. ඉතින් ඒ විදිහට එක එක කතන්දර කියලා තුන අපි හරි විදිහට ඒක බලනවා නම් රටක විනය විනය කියන එක ප්‍රධාන දේ අවශ්‍යයි. විනය කියන එක අන්තිම අසරණ තත්ත්වෙට විනාශ වෙලා තිබුණේ අද ඒ විනය ඇති වෙන ආයතන වල නිලධාරීන් හමුදා ත්‍රිවිධ හමුදා සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යොදවාගෙන මූලිකත්වය කරගෙන මේ සෑහෙන දේවල් නිරාකරණය කරනවා මහ ජනතාවට සේවයක් නැති වෙන විදිහට. ඉතින් මෙන්න මේ මේහා සමානව දැන් උදාහරණයක් ගත්තාම රුසියාවේ පුටින් එදා KGB කියන විශේෂ ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් ඒ සමගම මේ තවත් ඔයගේ කීප දෙනෙක් ඉන්නා මේ මේක කියන්නේ නැත් ඒ විදිහේ රටක් ගැන එදා ත්‍රස්තවාදීන් බැටකෑ රටක් අද ලෝකයෙන් සම්මාන ලබන්නේ මෙහිමයි. ලක්ෂ අටක ජනතාවක් මරා දැමුණු රුවන්ඩාවේ කිගාලි නුවර අද අප්‍රිකාවේ පිරිසිදුම නගරේ. ප්ලාස්ටික් බෑගයක් ඕ රට තුළට ගෙනීමට අවසර නැහැ. ගුවන් මගින් පැමිණ ඕනම් පුද්ගලිකව අද ප්ලාස්ටික් බෑග ඇතිවනොත් ඔහු ආපසු හරව යවි. රට තුළට පිවිසීමට අවසර නොලැබේ. මේ අප්‍රිකානු රටක් වන රුවන්ඩාවේ කිගාලි අගනුවරට ගුවනින් හෝ ගොඩබිමින් ඇතුළු යන ඕනෑම කෙනෙකුට මුහුණ දීමට සිදු නැත්තේ ඒ රට ආරක්ෂකාංශ පරිසරයේ සුරකීම සඳහා පැය 24ම අවදී. දැන් අපේ ලංකාවේ දැන් ආරක්ෂකාංශ තමයි මේවට යොදවලා තියෙන්නේ. ජනතාව ස්වේච්ඡාම රටේ පිරිසිදුකම රැකීමට උදව් කරන අතර අද වෙන විට අප්‍රිකානු මහද්වීපයේ පිරිසිදුම නගරේ බවට කිගාලි නුවර පත් වෙලා 1994 දී ලක්ෂ 810ක් අතර ජනතාවක් ඇතිපිහි පොරවා හා රයිෆල් උපයෝගී කරන මරාදැමු රටක් අද ලබා ඇති දියුණුව විශ්වජනකයි ලෝපුරා ජනමාධ්‍යයේ පැසසුම ලබා තියෙනවා. නැෂනල් ජියෝග්‍රෆි සංග්‍රහ 2017 දී ස්මාර්ට් නගර අතර මුල්තැන කිගාලි අගනුවරට ලබා දුන්නා. හොඳම සංචාරක ගමනාන්තයක් ලෙසත් රුවන්ඩාව අද නම් වෙලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා පසුගිය කාලේ වර්තමාන ජනාධිපතිවරයා නාගරික හා ආරක්ෂක ලේකාවරයා කොළඹ නගරයේ පිරිසිදුම නගරයේ සුන්දරම නැත්නම් ලස්සනම නගරයේ බවට මුළු ලෝකයේම පත් වෙලා තිබුණා. නැවතත් ඒ තත්ත්වෙට පත් වෙයි කියලා අපි හිතනවා ඔහුගේම පාලනය යටතේ. ත්‍රස්තවාදීන් බැටකය රටක් දිවිනුවේ මාවත සොයාන ගමන් ලෙස රට පාලකයන් පළමු තෝරාගත්තේ අගනුවර පිරිසිදු තබා ගැනීම. මේ 2006 සිට ක්‍රියාත්මක වුණ අධිරාපත් නොවන සියලු පොලිතින් තහනම් කෙරුණා. අද වෙනුවට සාර්ථක ප්‍රතිඵල ලැබලා තියෙනවා. බටහිර ජනමාධ්‍ය පව අගනුවර පිලිස්සුම අගය කරනවා. මාර්ගවල රථවාහන තදබදී අවමයි. කුණු දැමීමට වෙනම තැන් තිබෙනවා. අගනුවර වීදි දෙපස හරිත උද්‍යාන සුවිසල් ගොඩනැගිලි අහසකරා නැගිලා තියෙනවා. මීට පෙර රුවන්ඩාවේ කිගාලි අගනුවර උපනගරයක් වන රැගෙන්ජි පැල්පත් නිවාසවැසි සමයේදී මීටර් භාගයක්වත් ජලයෙන් යට වුණා. මේ නගරයට මහ තිරයරයක් වුණා. 2009 රටේ නායකත්වයේ තීන්දුව කළේ සියලුම පැල්පත් නිවාස කඩා ඉවත් කිරීමට. නල ජලය හෝ විදුලිය නොමැති මෙම නිවාස ඉවත් කර ඒ වෙනුවට පහසුකම් සහිත නිවාස ලබා දීමට රජයේ ඉහළම බලධාරී තීන්දුව කළා. රොයිටර් පොට්සේ වාර්තාකරුවට ගැන විස්තර කළ කාන්තාවක් වන තයිරුම් බයම්බරේ තමගේ පැල්පත වෙනුවට නව නිවසක් ලැබුණ හැටි විස්තර කළේ. අප ජීවත් වුණේ නිවසේ තිබූ කුඩා කාමරයක තිබූ සිල්ල රෙන්සලකින් පැල්පත් නිවාස අතහැර යා යුතු වුණා. ඒ වෙනුවෙන් නගරයෙන් පිටත නව නිවසක් ලැබුණා. තම නිවසේ පදිංචි සඳහා අමතර වියදම වශයෙන් ඩොලර් 1500 2004 මුදලක් ලැබුණා. ඉතින් මේක විතර කියනකොට අපි දන්නවා මේක කොහොමද සිද්ධ වුනේ. හුටු සහ ටුට්සි ජාතීන් දෙකම එරට සංවිධානය අනුමත කර තිබෙනවා. සුළුතරයෙන් පත් වූ ජනපති කගාමේ රට පාලනය කිරීමට හැම මැතිවරණයේදීම අතිවිශාල ජනවරක් ලැබීටේ නිදසුණා. රුවන්ඩාවේ මේ ජයග්‍රහණය පිටපස සිටින හස්තය ජනාධිපති පෝල් කගාමි 94 ලෝම කම්පාවට පත් කළ ටුට්සි සහ හුටු ජනවර්ග දෙක අතර ලක්ෂ 8ක් මරා දැමූ මහ ජන සංහාරක යුද්ධය අවසන් කළ කැරලි කණ්ඩායමට අණ දුන්නේ පෝල් කගාමි. ඉතින් ඔහු දැන් 2006 ඔහු රටේ ජනාධිපතිවරට පත් වෙලා තියෙනවා. ඔහු 2032 දක්වා බලයේ සිටීමට ඔහුට ජනවරමක් ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම පත් වෙන පුද්ගලයා කවුද කියන එක නෙවෙයි වැඩේ. කරන ක්‍රියාව අනුව හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මම හිතනවා අපි ශ්‍රී ලංකාවෙත් ওই විදිහට තත්ත්වය ඇති වෙයි. එහෙමනම් අපි අදත් ඔබ සමග ගත කළ කාලය කෙමින් ගිවිනවා. අද වැඩසටහනේ සම්බන්ධීකරණය, ශබ්ද පරිපාලනය සහ තාක්ෂණය හසුරි ගාමිණී සිරිවර්ධන, ඒ සමග මෙතෙක් කළ ඔබ සමග කතා කළ මම ගාමිණී සිරිවර්ධන, එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙනුවෙන් අදත් ජන්මභූමිය නිෂ්පාදනය කළේ ගාමිණී සිරිවර්ධන. ලබන සතියේ ඔබ හමුණුතුරු ඔබට සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.
රකින්න ජීවිත රකින්න අභිමානවත් මුර දේවතා